ナモタスバグトアラハトサンマサンブッダス ダイ アダディナメイミディリパンダラピサカチャカランダスウダナベネアナパナサティバーワナヨギアメロケඅනවශ්‍ය වැඩ කටයුතු වලින් නිදහස් වෙලා ලෝකෝත්තරව ස්වල්ප කටයුතු ඇත්තෙක් වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව තමයි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ කාරණාව ආනාපාන සති භාවනාව පුරුදු පුහුණු කරන ආර්ය ශ්‍රාවකයා තුළ ඇතිවෙන්නා වූ ශ්‍රේෂ්ඨ ගුණ ධර්මයක්. මේ ගුණධර්මය ගොඩාක් විද්‍යාත්මක වූ තමන්ගේ චරිතය ආත්පසින්ම වෙනස් කරන්න පුළුවන්, භවගාමි ජීවිතය නතර කරන්න පුළුවන්, තමන්ගේ කර්මය සීමා කරලා කර්මය පාලනයක් යටතට ගේන්න පුළුවන් විශේෂ වූ ගුණධර්මයක්. මේ ගුණධර්මය අපි සියලු දෙනාම වැඩිය යුතුයි. අපගේ චරිතවල මේ ගුණධර්මය ඒකාන්ත වශයෙන්ම අන්තර්ගත වී තිබිය යුතුයි. මේ ගතිගුණවල ගුණධර්මවල වැදගත්කම අද අපි සාකච්ඡා කරලා ප්‍රත්‍යක්ෂ කරගන්නට බලාපොරොත්තු වෙනවා. කාරණාව තමයි ආනාපාන සති භාවනාව තුළ ආස්වාස කෙරෙන බව ප්‍රාස්වාස කෙරෙන බව දැනගෙන සියෙන් ඉන්න භාවනා යෝගියා බාහිර වැඩවලින් නිදහස් වෙලා ස්වල්ප කටයුතු ඇත්තෙක් වෙන්නේ කොහොමද, ඒක ස්වයංක්‍රීයව ඉබේ සිද්ධ වෙන්නේ කොහොමද කියන ක්‍රියාවලිය ගැන තමයි අද අපි අවධානම බලන්න. ආස්වාස කෙරෙන බව ප්‍රාස්වාස කෙරෙන බව දැනගෙන සියෙන් ඉන්න භාවනා යෝගියා දන්නේ නැහැ තමන්ට මේ භාවනාව තුළින් මොකද වෙන්නේ කියලා. අපි දන්නවා අපි භාවනා කරනකොට මේ සිත එක අරමුණකින් බැහැරව ගෙනියන්නේ නැහැ. එහෙනම් එක අරමුණක රැඳී සිටීම තමයි අපගේ එකම ඉලක්කය, පරමාර්ථය. අපි මේ එක අරමුණක ඉඳගෙන ආස්වාස කෙරෙන බවත් ප්‍රාස්වාස කෙරෙන බවත් දැනගෙන සීයෙන් ඉන්නකොට ක්‍රමක්‍රමයෙන් මේ සීය දියුණු වෙගෙන පුරුදු වෙගෙන අපි තුල සීය වැඩෙනකොට මේ භාවනා යෝගියාට එකපාරටම අදාසක් පාල වෙනවා. ඉස්සර තිබුණ හරදර ප්‍රශ්න මොකවත් මට නැහැ. ඒ කාලේ එකමත් එක රටක මම මේ ප්‍රශ්නවල හිටියයි කියලා මට මතකයක් තිබුණා. ඒ මතකයන් අතුරුදාන් වෙලා මගේ තියෙන කලබලකාරීත්වය කොහේ ගියාද දන්නේ. ඔක්කොමට වඩා මම එකතන ඉන්න පුරුදු වෙලා මේ භාවනාව තුළින් මොනවද මට වෙන්නේ කියන එක ප්‍රඥාවෙන් කල්පනා කරලා බලනකොට ගෝචර වෙන කාරණාවක් තමයි එයාගේ වැඩ අඩු වෙලා, එයාගේ වැඩ ගොඩාක් නිමා වෙලා. එයා නිමා කළේ නැහැ, අඩු කළේ නැහැ. එනම් මේ දේ සිදු වුණේ කොහොමද කියන ප්‍රශ්නේ දැන් එයාට මතුවෙලා, එයා දැන් වඩපු ගුණධර්මවල ප්‍රඥාවෙන් එයා කල්පනා කළ මේ කාර්යය සිද්ධ වුණේ කොහොමද කියලා. එයාට තේරෙනවා, ඒ ආර්ය ශ්‍රාවකයා තේරුම් ගන්නවා මේ ආස්වාස ප්‍රාස්වාසයට මේ ලෝකේ කරන්න පුළු බැරි දෙයක් නැහැ. මේ ආස්වාසයමයි මාව නිදාස් කළේ, මේ ප්‍රාස්වාසයමයි ස්වල්ප කටයුතු බවට පත් කළේ. එනම් මේ ආනාපාන සතිය කියන්නේ මේ ලෝකේ බුදුවරයෙකුට හැරෙන්න වෙන කිසිම කෙනෙකුට විස්තර කරන්න බැරි ධර්මතාවයක්. මේ ධර්මතාවය තමයි මේ ජීවින්ගේ සසර, මේක තමයි අපේ කර්මය. ආස්වාස ප්‍රාස්වාස නැත්නම් කර්මයක් ඉතුරු වෙන්න පුළුවන්ද, භවයක් ඉතුරු වෙන්න පුළුවන්ද, දුකක් අට ගන්න පුළුවන්ද? එනම් මේ හැම දෙයකම ආස්වාසේ ප්‍රාස්වාසේ තියෙන්නෝනේ, ජීවියා ජීවතුන් අතර ඉන්නෝනේ. එනම් මේ කාරණාව ප්‍රඥාවෙන් දකින ගවේෂණය කරන ඒ ආර්ය ශ්‍රාවකයා කල්පනා කරනවා මේ වැඩ කටයුතු වලට හේතුවක් තියෙනවා. අපි මේ වැඩ කටයුතු වලට ලෝභ වෙලා මේ වැඩ කටයුතුත් එක්ක බැඳිලා මේක කළ යුතුයි, මේ දේවල් ඉෂ්ට කළ යුතුයි, මේ දේවල් මෙහෙම විය යුතුයි කියලා විශාල බලාපොරොත්තුත් එක්ක අපි මේ සසරේ নানা ප්‍රකාර ආකාරයෙන් මාර සේනාවට කොටු වුණා. අපිට අමතක වුණා අපි මැරෙන බව. අපට අමතක වුණා මේ ලෝකයේ හැම දෙයක්ම අනිත්‍ය බව. ඒ ශනේ ඒක අමතක කරලා මේ හැමදේම නිත්‍යයි, මේ දේවල් සම්පූර්ණ කරගන්න ඕනේ. අපි ඇවිල්ලා ඉන්නේ සදා කාලයටම මේක ජීවත් වෙන්න, ඒ නිසා මේ දේවල් සම්පාදනය කරන්න ඕනේ කියන ඒ මානසිකත්වයේ මත අපි මේ ලෝකේ මුලාව කියන තරගයේ පළවෙනි තැන හිමි කරගත්තා. එනම් මේ හැම දෙයක්ම සිතිවිලි මත පීඨන එකක්. নানা ප්‍රකාර සිතිවිලි තමයි මේ කටයුතු වලට මුල. අද මම මෙච්චර කාර්යබහුල වුණා නම් මගේ සිතිවිලි තමයි ඒකට මුල. සිත තමයි මාව මේයවන්නේ. එනං සිතිවිලි අඩු වෙනකොට කාර්යබහුලතාවය අඩු වෙනවා. එයාට තියෙන ප්‍රශ්න අඩු වෙනවා. ගැටලු අඩු වෙනවා. එනං මේක තමයි මේ ලෝකයේ තියෙන උත්තරීතර ධර්මය. එනං සිතිවිලි අඩු කිරීම තුළින් මේ ලෝකේ ස්වල්ප කටයුතු ඇත්තෙක් වෙන්න පුළුවන්. ගොඩාක් සරල ජීවිතයක් ගත කරන කෙනෙක් වෙන්න පුළුවන්. එයාට තේරෙනවා ගෞතම තථාගතයන් වහන්සේ මේ ලෝකේ තුන් සූත්‍රයයි තුන් සිවුරයි පාත්‍රයයි අරගෙන උන්වහන්සේ මේ ලෝකේ ජීවත් වෙච්ච කාලය කොච්චර සරල කාලයක්ද, සරල ජීවිතයක්ද. මේ වගේ සරල කාලයක් අපට හම්බෙන්නේ නැහැ. අපට හම්බෙලා තියෙන ඔක්කොම සංකීර්ණ කාල. අපට ජීවත් වෙන්න ලොරි පහක බඩු ඕනේ. එනම් මේ ලොරි පහේ බඩු නඩත්තු කරන්න වියදම් ඕනේ. එනම් මේ සංකීර්ණ කාලයක අපි කවදානම් සරල ජීවිතයක් ගත කරන්නද? එනම් අපගේ මේ සිතිවිලි වල පවතින මේ নানা ප්‍රකාර චෛතසිකය තමයි මේ සෑම ප්‍රශ්නයකටම හේතුව, මේ සෑම ගැටලුවකටම හේතුව. එනම් අතීත, වර්තමාන, අනාගත කියන මේ තුන් සූත්‍රයේ නේද අද අපේ මිනිසුන්ට තියෙන ප්‍රශ්න. භාග්‍යවතුන් වහන්සේ තේරුම් ගත්තා මේ ලෝකයේ සූත්‍ර තුනක් තියෙනවා. එකක් තමයි අතීතය අත්තරින් නැතුව අල්ලාගෙන නඩත්තු කිරීම. තව සූත්‍රයක් තමයි තාම ඇති වුණේ නැහැ, ඇති වෙන්න යන්නේ මොනවද කියලා දන්නේ නැහැ. අනාගතයේ වෙන්න තියෙන දේවල් වලට දැන් අපි ලිඳවල් කපනවා, වැඩවල් කපනවා, අත්තිවාරම් කපනවා. මේ විදිහට අපි ඇති වෙන්න තියෙන දේ දන්නේ නැතුව අපි මෙතන කටයුතු වල නිරත වෙලා කලබල වෙනවා. ඒ විතරක් නෙමෙයි, වර්තමානයේ සිදුවෙන දේවල් වඩා යාපත්ව සිදුවෙනවා. අපේ කර්මයට අපට සිදුවෙන්න තියෙන උචිත දේ සිදුවෙනවා. ඒක පිළිගන්න නැතුව ඒකටත් নানা ප්‍රකාර වැඩ පටලගෙන අපි ඒව අපට ඕන විදිහට වෙනස් කරනවා, අපට ඕන විදිහට ඒක නඩත්තු කරන්න හදනවා. බලන්න මේ තුන් සූත්‍රයේ කියන ධර්මතාවය අපගේ ජීවිතවල පවතින අතීත, වර්තමාන, අනාගතය. එහෙනම් මේ ත්‍රිකාලික සංගයා කියලා කියන්නේ අතීත, වර්තමාන, අනාගතය නේද? එහෙනම් අපි මේ හැම අවස්ථාවක් තුළම මේ කාල තුනක පවතින බව තථාගතයන් වහන්සේ දැනගෙන මේ කාල තුනට අනුව තමයි හැම කටයුත්තක්ම කරලා තියෙන්නේ. එහෙනම් මේ භාවනා යෝගියා කල්පනා කරනවා මේ හැම කාරණාවක් තුළම අපට විනිවිද පේන්නේ නැති ගැඹුරු ධර්මතාවයක් තියෙනවා. එයා ප්‍රඥාවට සමවැදිලා බලනවා මේ කටයුතු ස්වල්ප වෙලාමම නිදාසුනේ කොහොමද, මගේ චරිත ලක්ෂණ වෙනස් වෙන්නේ කොහොමද කියලා බලනකොට එයාට තේනවා. එයා එදා බැලුවා මේ ලෝකෙදී හරි ලස්සනයි, සුන්දරයි. එයාට নানা ප්‍රකාර වටිනා ගස් දෙන්න පටන් ගත්තා. අලංකාර දර්ශන දෙන්න පටන් ගත්තා. මේ මිනිස්සු දිහා බලනකොට එයාට කෙලෙස ධර්මයන් වලින් මේ নানা ප්‍රකාර කරුණු මතුවෙන්න පටන් ගත්තා. හැබැයි අද බලනකොට එයාට එහෙම හිතෙන්නේ නැහැ. මේ හැම දෙයක්ම දුකයි කියලා හිතෙනවා, අනිත්‍යයි කියලා හිතෙනවා. මේ දේවල් එක්ක තමයි මේ කර්ම ගොඩනගන්නේ කියන යථාර්ථය පේනවා. මේ භාවනා යෝගියා එදා කල්පනා කරපු එකට අද මේ බලලා කල්පනා කරපු එකත් දෙකම තියලා බලනකොට එදා දැකපු දේ තුල චෛතසිකයෝ 20ක් 25ක් විතර තිබුණා. අද කල්පනා කරපු දේ තුල චෛතසිකයෝ 2-3ට වඩා තිබුණේ. එහෙනම් අපි බලන දර්ශනය අනුබද්ධව ඇති වෙන චෛතසික තමයි ඒ දැකපු දේ තුල කාර්යබහුලතාවය වැඩි කරන්නේ. එහෙනම් අපි යම්කිසි ගාක් දැක්කාම මේක ගසක් බව දැනගත්තාම ඒ ගසේ කිසිම අනතුරක් කරදරයක් අපට නැහැ. අපිත් මේ ගස වාගේ ඉන්න ඕනේ අනතුරක් කරදරයක් නැතුව කිව්වම එයාට ලෝකෝත්තර සිටිවිලි දෙක තුනක් පාළ වෙලා එහෙනම් එයාට අනතුරක් වෙන්නේ නැහැ. ඒ චෛතසිකයේ සීමා සහිතයි. කොහොමද බැරි වෙලාව ගස්කොළන් කපන ඒ ලී මෝලක අයිතිකාරයේ ගාක් දැක්කාම එයාට මේකේ 3-4 බාල්ක පේනවා, 2-2 ලී පේනවා, රීප්ප ටික පේනවා, මේකේ වර්ගඩි ගන්න ලෑලි ටික පේනවා, එයාට මේකේ අල්මාරියක් පේනවා, මේකේ රුපියල් ලක්ෂයක් විතර උපයන්න පුළුවන් කියලා මුදල් ප්‍රමාණයක් පේනවා, මේක ගණ්ඩය උඩරැටි යොදනවා, ඒකේ අයිතිකාරයා ඔයාලා අවසර අරගෙන කීයක් හරි දීලා මේක කපා ගන්න එයා සැලසුම් කරනවා. එහෙනම් මේක විකුණ ගන්න එයා යම් යම් අදහස් ඇති කර ගන්නවා. කල්පනා කරලා බලන්න මේ පේනවා කියන මේ පුංචි ධර්මතාවය අපි පැලකලා. එහෙනම් අඹ හැටියක් පැලකලාම ඒ අඹ හැටියේ තියෙන තාකල් අපට ප්‍රශ්නයක් තිබුණ නැහැ. හැබැයි මේක පැලකලාට පස්සේ වතුර දාන ප්‍රශ්නය අපට තියෙනවා. මේකට පොර දාන ප්‍රශ්නය තියෙනවා. ඉඩෝර කාලේ පරිස්සම් කරන්න ඕනේ. සත්තුන්ගෙන් අනතුරු වෙන්න පුළුවන්. සත්තු මේක කාලා දාන්න පුළුවන්. එහෙනම් සත්තුන්ගෙන් ආරක්ෂා කරන්න අපි දැන් ගාට මුර කරන්න ඕනේ. එහෙනම් මුරකාරයෙක් වෙලා අපි එතන සීමාවට සිරකාරයෙක් වෙලා ඒ අඹ පැලයත් එක්ක අපේ ජීවිත කාලෙම පොරබදිනවා. අඹ ගා ලොකු වුණාට පස්සේ ඇයි මේකේ පළ ගන්න නැත්තේ, මල් පී දෙන්නේ නැත්තේ කියලා වාඩි වෙලා කල්පනා කරනවා, දුක් වෙනවා. අනිත් ගස්වල අඹ තියෙනකොට අපි හඳනවා, ඇයි මගේ ගහේ අඹ නැත්තේ? අන්න බලන්න නිකම්ම නිකන් තිබිච්ච අඹ ඇටය අද අපගේ ජීවිතය බවට පත් වෙලා නේද? අපගේ භවය බවට පත් වෙලා නේද? ඒ අඹ ගෙඩිය නේද තීරණය කරන්නේ මගේ සැප දුක, මගේ සෑම කාරණාවක්ම, මගේ කාලයේ ශ්‍රමය හැම එකක්ම තීරණය කරන්නේ මේ අඹ ඇටය නේද? එහෙනම් අඹ ඉදුණාම ඒ අඹ ඇදිලා ඉදිච්ච අඹ ගෙඩි නිසා කොච්චරනම් ගැළපෙනවද? වෙළඳ පොලේ මිල හොයනවා, මේක පොලට ගෙනියනවා, විකුණනවා, ඒ මුදල අරගෙන ඒක අනස්සෙදිට ආයෝජනය කරලා ඒක තුලින් කෙලෙස් හදාගෙන ලෙඩ රෝග හදාගෙන බලන්න අකාලයේ මරණයට පවා මේ අඹ ගෙඩිය හේතුවක් වෙන්න පුළුවන්. එහෙනම් අපගේ ජීවිතයේ ලැබුණේ මිනිසක් බව ලැබුණේ අපට නිවන් දකින්නට, සසර දුක එතර කරන්නට. නමුත් අපට මේක කල්පනාවක් වෙලා අපි මොනවද කරන්නේ? අනේ මම තනියෙන් ඉන්නවා පෞමේ ජීවියා කියලා තනියට කෙනෙක් ගෙන්න ගන්නවා, අනාගතේ අසරණ වෙයි කියලා තවත් කට්ටිය වඩම්ම ගන්නවා. දැන් මොකද වෙලා තියෙන්නේ? අපි මෙතන ඉරකරුවෙක් සිරකරුවෙක් වෙලා ජීවිත කාලෙ මෙතන කැප වෙලා අපිට යනෙනමක් නැහැ. අපේ කාලේ අයිතිකාරව පිට කට්ටිය, අපගේ ජීවිතයේ වෙන කට්ටියට හිමි වෙලා. එහෙනම් ජීවිත කාලෙම අනිත් අය වෙනුවෙන් වැඩ කරනවා, අපේ වැඩ කරගන්න අපට කාලයක් නැහැ. එහෙනම් මේ තාපසතුමා කල්පනා කරනවා චෛතසිකයක් ඇති වෙන එක ප්‍රශ්නයක් නෙමෙයි, මේ චෛතසිකය පෝර දාලා පැල කරන එකයි මේ තියෙන ප්‍රශ්නේ. එහෙනම් මිනිසුන්ට අදහසක් එනවා ගෙවල් හදන්න ඕනේ, ඒක වරදක් නෙමෙයි. හැබැයි මේ ගෙවල් හදන්න ගිහිල්ලා යා උඹස් කපලා ගඩොල් කපන එකයි ප්‍රශ්නේ, ඒ ගඩොල් පුච්චන්න ගස් කපන එකයි ප්‍රශ්නේ, නිකන් යන වතුර වල තියෙන ඇලවල් වල තියෙන වැලි ටික ගොඩ දාන එකයි ප්‍රශ්නේ, ඒ ගොඩ දාන නිසා සෝදාපාලුව වැඩි කරලා සුභාධර්මයා විනාශ කරන එකයි ප්‍රශ්නේ. එහෙනම් මේ ගේ අදන්න එයා මුළු ජීවිත කාලෙම කැප කරනවා, එයා ලෝකයක් හදා ගන්නවා, මේක තමයි මගේ මාලිගාව කියලා, මේක නඩත්තු කරන්න, මේක අලංකාර කරන්න, මේක බඩු මුට්ටු වලින් පොරවන්න එයා නානප්පකාර හොරබරු වංචාවල් කරන්න පටන් ගන්නවා. බලන්න ගෙයක් හදන්න හදාසක් කරන එක වරදක් නෙමෙයි, ඒ ගේ හදන්න කියන කාර්යය යෙදුනාට පස්සේ එයා මේ ලෝකේ සතර අපායේ යුමිකාරයේ කුරුමකාරයෙක් බවට පත් වෙනවා. එහෙනම් මේ තාපසතුමා එහෙම නැත්නම් මේ ආර්ය ශ්‍රාවකයා කල්පනා කරනවා, එහෙනම් මේ ඇස තුලින් දකින දේවල් තවත් පැලවෙන්නේ නැතුව මේක නවත්ත ගන්න එක තමයි මේ ලෝකයේ තියෙන ස්වල්ප කටයුතු ඇත්තෙක් වශයෙන් ඉන්න තියෙන එකම ක්‍රමය. එහෙනම් පැවිදි ජීවිතය තුලත් යම්කිසි කාරණාවක් දැකලා මේ කාරණාව මෙහෙම වෙන්න බෑ, මේ කාරණා මෙහෙම වෙන්න ඕනේ කියලා අපි කටයුතු වල නිරත වෙලා පොර බදලා ඒවත් එක්ක විශාල වශයෙන් ගැටෙන්න පටන් ගත්තාම දැන් පැවිදි ජීවිතේ අවුල් වෙනවා, විශාල වැඩහැත්තෙක් වෙනවා, අපේ ජීවිතේ කලබලකාරී වෙලා අකාලයේ ලෙඩ වෙනවා. එහෙනම් මේ තාපසෝරණට තේරුම් ගන්න අවශ්‍ය එක කාරණාවක් විශේෂ උත්තරීතර ගුණධර්මයක් තමයි දැක්ක දේ දැක්ක තැනින් නවත්තාගෙන ඒ දැක්ක දේ සම්බන්ධයෙන් අනවශ්‍ය සිතිවිලි ඇති නොකර පුළුවන් තරම් අල්පෙන් අපි ජීවත් වෙනවා නම් අවමෙන් ජීවත් වෙනවා නම් අන්න මේ ගුණධර්මයේ තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ අල්පේච්ඡතාවය කියලා. එහෙනම් මේ ස්වල්ප කටයුතු ඇතුව අපි ජීවත් වෙන ක්‍රමවේදය අපි තුලින් අට ගන්න ඕනේ. මේ බඹේ තුල පවතින ධර්මතාවයක් වෙන්න ඕනේ. නැවත මේ තාපසවරයා කල්පනා කරනවා තවත් මොනවද තියෙන ප්‍රශ්න. මේ කනේ තියෙන ප්‍රශ්නය ඇයින දේවල් ඇයින තැනින් නවත්තන්නේ, මේක පෝර දාලා කල කරනවා. පැන කරාට පස්සේ මුළු ජීවිත කාලෙම ඒ වෙනුවෙන් වැඩ කරන සේවකයෙක් බවට පත් වෙනවා. ඒක තමයි යම්කිසි කෙනෙක් අපට බැන්නාම, යම්කිසි කෙනෙක් අපට නිඳා කළාම, යම්කිසි කෙනෙක් අපට අපහාස කළාම, මේ අපහාසය මොකද්ද කියලා අපි හොඳට ආගෙන ඒක කල්පනා කරලා මතකේ තියාගෙන ජීවිත කාලෙම අසුවලා මට මේම කළා, අසුවලා මට මේම කිව්වා, අසුවලා මට මේම බැන්නා කියලා මේක නැවත නැවත මෙනෙහි කරගෙන මේ සිත දුස්සිය කරලා මුළු සිතම වෛරයෙන් පුරවනවා. අර මනුස්සයා කරේ අනවශ්‍ය විදියට පරිගැනීමේ අදහස් මේ සිත්වල ගබඩා කරගෙන අපගේ පැවිදි ජීවිතය විනාශ කරලා අපගේ සංසාර ගමනෙන් එතර වෙන්න ආපු මාර්ගය වරද්දගෙන හැමදේම අපේ අතෙන් අයිමි වෙනවා. කල්පනා කරලා බලන්න අපගේ ජීවිතවල මේ ඇයෙන දේවල් වලට අපි බැඳිලා ඒවත් එක්ක ඇලිලා ඒවා නැවත නැවත සංවර්ධනය කරන නිසා අපේ ජීවිතයේ මොනතරම් අවුල් වෙනවද කියලා. ඇයිච්ච දේ ඇවුනා විතරයි කියලා නැවතුවාම එයා ඒකෙන් ස්වල්ප කටයුතු ඇත්තෙක් වුණාම බලන්න එයා මොනතරම් සුන්දර ජීවිතයක් ගත කරනවද කියලා. එයා නැවත ගින් මේ බැනපු කෙනත් එක්ක හොඳට ඉනාරලා කතා කරනවා. ඒ මිනිස්සයා අහනවා අනේ අපේ හඳුනේ ඊයේ මම ඔබ වහන්සේට බැන්නා. අමනාපයක් නැද්ද? ඒක ඊයේනේ බැන්නේ. අද නෙමෙයිනේ. එහෙනම් අද නෙමෙයි මම කතා කරන්නේ. එයා කල්පනා කරන එනා ඊයේදී ඊයෙන් ඉවරයි ලබ දෙමින් සතුටු වෙන චරිතයක් මේක. එහෙනම් අම්බෙච්චදී අම්බෙච්ච වෙලාවේ භුක්ති විඳින චරිතයක් මේක. මේක පැල කරන්නේ ෆ්‍රිජ් එකේ දාගෙන පවුගෙනදට මේක වඩට ගන්න. එහෙනම් අම්බෙච්ච බව දැනගෙන ඒ මොහොතේ භුක්ති විඳිනවා. එහෙනම් බලන්න ලද්දෙන් සතුටු වීම කියන උත්තරී මනුස්ස ධර්මයේ මොනතරම් වටිනවද කියලා. එහෙනම් අපේ කම් වලට යම්කිසි මාන්නයක් ගෞරවයක් හම්බෙනවා. ඒක අපි හාගෙන ජීවිත කාලය පුරාම මුලා වෙන්නේ නැද්ද? යම්කිසි සංඝයා වහන්සේ නමක් අඬගාලා ඔබ වහන්සේ දක්ෂයි ධර්මයට, එහෙනම් දක්ෂ කතික ධර්ම ස්වාමීන් වහන්සේ කියලා අපි එයාට සන්නස් පත්‍රයක් දුන්නොත් බලන්න එයා මොනතරම් ඒ නාමයට ඒ ශබ්දයට මුලා වෙනවද කියලා. එහෙනම් කතික ධර්ම දේශකයානෝ අභිධර්මානුකූල ධර්ම දේශකයානෝ සද්ධර්ම කතිකාචාර්ය කියලා අපි යම්කිසි සන්නස් පත්‍රයකින් එයාට නම්බු නාමයක් කීර්ති නාමයක් අපි ගෞරව නාමයක් දුන්නාම ඒ කොලේ පිටිය අලවාගෙන ඒක රාමු කරලා ලස්සන්ට ඒකේ තමන්ගේ කුටිය තියාගෙන උන්වහන්සේ කියනවා නම මොකද්ද කියලා අහුවාම අර කොළ කෑල්ලේ ආගත්ත අර මාන්නය තමයි කියලා කියන්නේ මම සද්ධර්ම දේශකයානෝ ආවලා කියලා කියනවා. එහෙනම් ඒ කට්ටිය කල්පනා කරනවා තමන්ගේ ගෞරවය තමන් ඉස්සෙල්ලා කියනවා නම් මාන්නය තියෙනවා. එහෙනම් බලන්න මේ කොලේ දීලා තියෙන මේ හාමුදුරන්ට මාන්නය හදන්න. ඒ හාමුදුරෝ දන්නේ නැහැ තමන්ගේ ජීවිතයේ මුලා වෙලා මේ කොළ කෑල්ලට කියලා. තමන් මේ කොළ කෑල්ලේ තියෙන මාන්නය තාම පෝර දදා පැල කරනවා, නඩත්තු කරනවා. යම්කිසි අවස්ථාවක පින්කමක තමන්ගේ නාමයේ ගෞරවය නාමයත් එක්ක කිව්වේ නැත්නම් උන්වහන්සේගේ මූණ ටිකක් හොඳ නැහැ. බලන්න මට හරියට ගරු කරලා කතා කළේ නැහැ. මගේ තනතුර වල ආවල් තනතුර කිව්වේ නැහැ. මේ හාමුදුරුවෝ කිසිම කල්පනාවක් නැහැ, පිළිවෙලක් නැහැ කියලා බැනවදිනවා. මේ පත්‍රය මේ කොළ කෑල්ල හම්බෙන්න කලින් මේම ප්‍රශ්නයක් තිබුණාද? කිසිම ප්‍රශ්නයක් තිබුණ නැහැ. මාන වෙන්න කලින් මේ තනතුර නම්බුනාම කීර්තිල ප්‍රශ්න තිබුණාද? කිසිම ප්‍රශ්නයක් නැහැ. එහෙනම් හැමදේම අත්හැරලා නිදහස් වෙලා මේ සංසාර දුක නිවා ගන්න ඕනේ කියලා මේ ලෝකෙට පැමිණිලා මේ ලෝකෝත්තර ලෝකයේ තුල නැවත එකක් හදනවා. ඒක තමයි මාන්නය කියන එක, ආංකාරය කියන එක, උඩඹුකම කියන එක. එහෙනම් අපගේ ජීවිත තුළ මේ වගේ සිද්ධි අනන්ත අප්‍රමාණ වෙලා තියෙනවා. අපටත් තියෙනවා සාමාන්‍ය රහාන්ද්‍රව කියන ඒ මහාන්‍ය, උපසම්පදා භික්ෂුව කියන මහාන්‍ය, වස්වැඩි කියන මහාන්‍ය, අපි මේකේ විහාරාධිකාරී, විහාරාධිපති, සද්ධර්ම කතිකාචාර්ය මේ වගේ තනතුරු තමයි අපගේ ජීවිතේ විනාශ කරන මාන්නය. එහෙනම් මේ දේවල් අපි ඔළුවේ තියාගෙන කියාම මේක මොනවද සබ්දයක් විතර නේද? මේ කයේකෝ පෙන්නන්න සද්ධර්ම කතිකාචාර්යතුමා කොහෙද ඉන්නේ කියලා එහෙම කෙනෙක් නැහැ. විහාරාධිපතිකම කෝ ඔළුවේද තියෙන්නේ, ඇසේද තියෙන්නේ, කනේද තියෙන්නේ, කොහෙද මේක ලියලා තියෙන්නේ? කොහෙවත් නැහැ. බලන්න මේ දෘෂ්ටිය මොනතරම් ගැඹුරු බරපතල දෘෂ්ටියක්ද කියලා. එනම් මේ ඇයෙන ශබ්දයට මුලා වෙනවා නේද? ජීවිත කාලෙම මේ ශබ්දයට සරණ යනවා නේද? ඒ ශබ්දේ නඩත්තු කරනවා නේද? ඒ ශබ්දේ තමන්ගේ ජීවිතේ කරගන්නවා නේද? බලන්න ඒ ශබ්දයේ මුරකාරයා වෙලා, එයා ඒ ශබ්දයේ සිරකරුවෙ වෙලා, එයා ජීවිත කාලෙ මම අසුවලා මම අසුවලා කියලා ඒ ශබ්දය මුර කරනවා කිසිම චේතනයක් නැතුව, ගැටුපක් නැතුව. එනම් මේ ආස්වාස වෙන බව දැනගෙන, ප්‍රාස්වාස වෙන බව දැනගෙන ඉන්න තාපසතුමාට මේ කතන්දරේ තේරෙනවා. මේ ශබ්දයට මුලා වෙනවා මිනිස්සු, මේ ශබ්දේ නඩත්තු කරනවා. ලද දෙයින් සතුටු වෙන මිනිස්සු දන්නේ ඒක පැල කරලා සතුටු වෙනවා, ඒකින් විශාල ඵලදායක් ලබාගෙන සතුටු වෙනවා. එහෙනම් අද ඉඳලා මම මගේ ජීවිතයේ යම් කිසි දෙයක් ඇහෙනවද, ඒ ඇහෙන දේ හොඳට ආගෙන ඉඳලා, ඒ ආගෙන හිටපු දේ ආගත්ත දෙයක් බවක් දැනගෙන ඒක අත්හැරලා දානවා. කවුරු අපට ගෞරව කළත්, කවුරු අපට නිඳා කළත්, ඒ වචනේ අපි අල්ලගන්නේ, ඒ වචනේට අපි සරණ යන්නේ, ඒ වචනේ මුරකාරයේ බවටපත් වෙන්නේ. ඒක එයා විසින් කියපු දෙයක්, ප්‍රකාශයක්. ඒක අපට ඇවුනා, ඇවුන බව දැනගත්තා, අත්හැරලා අපේ ගමන අපි යනවා. එහෙනම් අපට සන්නස්පත්ත 100ක් ලිව්වත් එකකටවත් බැඳෙන්නේ නැහැ. ඒක තියෙන එක නමක්වත් මගේ නම, මගේ ගෞරව කියලා භාවිතා කරන්නේ. කවුද ඔබ වහන්සේගේ නම මොනවද? සංඝයා වහන්සේ කියලා කියන්න. එහෙනම් සංඝයා කිව්වම නමක් නැහැනේ. ඔව්, ඉතින් සංඝයාට නමක් නැහැ. නිවෙන්න යාවේ නම් තියන්න නෙමෙයි ආවේ, උපන්දින සමරන්න නෙමෙයි ආවේ. නම සංඝ පරම්පරාව කියලා කියන්න. වැඩමවා වදාළ සංඝ කියලා කියන්න. එතකොට මමත් ඒකේ ඉන්නවා, ප්‍රශ්නයක් නැහැ. එහෙනම් බලන්න, එයා මෙච්චර අල්පෙච්ඡතාවය වෙලා, එයාට නමක් නැතුව ජීවත් වෙන්න එයා පුරුදු වෙලා, ගමක් නැතුව ජීවත් වෙන්න පුරුදු වෙලා, නම නැතුව නම ලියන්න පුරුදු වෙලා, නම මොනවද කියලා ගැලුවාම කියනවා, එහෙනම් පූජ්‍ය නම නැති හාමුදුරුවෝ කියලා දාන්න, නාඳුනන හාමුදුරුවෝ කියලා දාන්න, පූජ්‍ය කියලා දාලා එතන ස්තනක් පියන්න. අන්න බලන්න එයා මේ ලෝකෙට ඉදිරිපත් වෙන ඇති. එහෙනම් අපේ නමට නේද මිනිස්සු ගෞරවය දෙන්නේ? ඒ ගෞරවේ නිසා නේද මාන්නය ඇදෙන්නේ? ඒ මාන්නය නිසා නේද අතරමං වෙන්නේ? එහෙනම් එයා දන්නවා නම ඉදිරිපත් කළාම මේ නමට මිනිස්සු බැඳෙනවා, විශාල ශ්‍රාවක කණ්ඩායමක් ඇදෙනවා. එහෙනම් ඒ නමට එකතු වෙන ශ්‍රාවක කණ්ඩායම නිසා ප්‍රසිද්ධියක් ලැබෙනවා. මිනිස්සු මේ නම නිසා ගරු කරනවා, ඒ ගරුත්වයට අවු වෙනවා, ඒ ප්‍රසාදයට අවු වෙනවා, ඒ කීර්තියට අවු වෙනවා. එහෙනම් මේක ලැබෙන්නේ නම මුල් කරගෙන නිසා. ඒ දේශකයානෝ කවදාවත් නම ඉදිරිපත් කරන්නේ නැහැ. නම කියන්න අපෝසත් වෙනවා, එයා ගොඩක් දුර්වල වෙනවා නම ඉදිරිපත් කරන්න. එහෙනම් බලන්න මේ සබ්දයේ තුලින් ඇතිවෙනා වූ ධර්මතාවය, මාන්නයේ උඩඟු ආංකාරය, අපගේ පැවිදි ජීවිතය විනාශ කරන මාරය අපට තේරුම් ගන්න ඕනේ. යම්කිසි අවස්ථාවක ගොඩාක් ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්න තැනක පුංචි ආන්දරමකට ඇවිල්ලා වැඳලා, අනේ අපේ ආන්දරේ මට මේ දේ කරගන්න ඕනේ, මට පොඩ්ඩක් මේක කරලා දෙන්න කිව්වා. මුන් වහන්සේට උඩඟුවක් එනවා. ගොඩාක් වස්වැඩි ආන්දරෝ ඉන්නකොට මටයි කතා කළේ, මටයි මූලාසනේ දුන්නේ, ඒ ගරුත්වය මටයි ලැබුණේ කියලා දැනගත්තාම උන්වහන්සේට එකක් වෙලා, උන්වහන්සේ ගොඩාක් මේ සන්තෝෂ වෙලා බොහොම කැපවීමෙන් ඒ කටයුතු ටික කරනවා. ඒ කරලා ඒ උපාසක කට්ටිය සන්තෝෂයෙන් පිටත් කරලා අරිනවා. දැන් බලන්න එයා යම් කිසි දෙයක්ට අවුන් නැද්ද? එයා අවුනා. එහෙනම් එයාට කියන්න තියෙන්නේ මම නෙමෙයි මේකේ අයිතිකාරයා, මේ ප්‍රශ්නේ අයිතිකාරයා ඔයාමයි. හේතුව ආරණ්‍ය භූමියේ දැන් විනාඩි 5කට කලින් ප්‍රශ්නයක් තිබුණ නැහැ. ප්‍රශ්නේ අරගෙන ආවේ ඕගොල්ලෝ. ඕගොල්ලන්ගේ ප්‍රශ්නේ සුදුසු කෙනා ඔයලා ඉදිරිපත් කරන්න කිව්වාම අන්න බලන්න ඒ ස්වාමීන් වහන්සේ ගොඩාක් නිදහස්. අපි පුරුදු වෙන්න ඕනේ බාහිර කටයුතු වලින් බැහැරව ඉන්න. එහෙනම් දසදම්ම සූත්‍රයේ තථාගතයන් වහන්සේ දේශනා කරනවා සංඝේත් මේ ලෝකේ ජීවත් වෙන්න ඕනේ කොහොමද කියන එක. සංඝේත් මේ ලෝකේ පවතින්න ඕනේ කොහොමද? සංඝේත් මේ ලෝකේ කල්පනා කරන්න ඕනේ කොහොමද? එහෙනම් අපගේ ජීවිත කාලය තුළ අපි ගොඩාක් දුක් විඳලා මේ සසර දුක නිවා ගන්න කියලා අපි සසුන්ගත වෙලා ශ්‍රමණ ජීවිතයට ඇතුල් වුණා. අපේ අවාසනාවට අපි දැන් ගියෝ නඩත්තු කරලා අපි මේ කම්කරුවෝ වාගේ මේ දායකයන්ගේ වැඩ කටයුතු වල නිරත වෙලා දැන් පේනකොට අපිට තේරෙනවා අපි සෑම දිනම නැවත සසරට ඉරවිලා අපි තාම වැඩවවාගෙන ඉන්නවා. අපගේ ජීවිතවල නැවත කාර්ය බහුලයි, එදා කාර්ය බහුලයි, අදත් කාර්ය බහුලයි. එදා පවුලේ කට්ටිය අද දායකයෝ, එදා ගෙවල් අද සංඝාවාස, එදා අපේ ප්‍රශ්න අද දායකයන්ගේ ප්‍රශ්න. එහෙනම් හැම එකක්ම පොඩ පොඩ වෙනස් වෙලා ඒ හැම දෙයක්ම නැවත ලැබිලා ජීවිතේ එකමයි. එදාත් මේ විදිහටමයි කාලා බීලා නිදාගත්තේ, අදත් මේ විදිහටමයි කාලා බීලා නිදාගන්නේ. එහෙනම් මේ තාපසතුමා කල්පනා කරනවා මේක සැඟවිච්ච සංකීර්ණ ප්‍රශ්නයක්. එහෙනම් ඇයෙන දේ ඇයෙන තුලින් නවත්ත ගත්තොත් ඒක නඩත්තු කරන්නේ නැතුව, ඒක සංවර්ධනය කරන්නේ නැතුව, ඒකට සරණ යන්නේ නැතුව, ඒකේ මුරකාරයෙක් වෙන්නේ නැතුව හිටියොත් මේ ප්‍රශ්නේ විසඳෙනවා. සමහර අවස්ථාවලදී අපට ආන්න ලැබෙනවා මේ කටට හම්බෙන දාණය අවුරුද්දක් දෙකක් ගියත් අමතක වෙන්නේ නැහැ. එහෙනම් බලන්න අපි මෝත තුල හිටියද, අපි චිත්තානුපස්සනාවේ හිටියද, එහෙනම් ලදදේ ලද බව දැනගෙන අපි ඒක අමතක කළාද? නැහනේ. එහෙනම් ගිය අවුරුද්දේ කටින දාණය ආවල් ව්‍යංජනය හොඳයි, ආවලා කටින දුන්නා නියමටම දුන්නායි කියලා අපි අදටත් ಗುಣ කියනවා නම් මොකද්ද මේ වෙලා තියෙන්නේ? ඒ දාන වලට ලුණු ඇඹුල් වලට අපි බැඳිලා, අපි අවු වෙලා, අපගේ ජීවිතය මේ පුංචි පුංචි පටු කාරණා වලට ඉරවිලා. එහෙනම් අපි දැනගන්න ඕනේ අපගේ දිවට මේ ලැබෙන සෑම ප්‍රත්‍යක්ම අපි මේ වඩන භාවනාව නිසා, අපගේ ಗುಣධර්ම නිසා ලැබෙන දේ. ಗುಣධර්ම නැත්තම් මේ හැම දෙයක්ම ණයක් වෙනවා, පොලියට ඉල්ලාගත්ත මුදලක් බවට පත් වෙනවා. පොලිත් එක මේක ගෙවන්න ඕනේ, ඒ කාන්ත වශයෙන්ම වැඩ කරලා මේ ණය පියවන්න ඕනේ. එහෙනම් අපගේ ජීවිතයවල ඇස කන දිව නාසය සමසිත කියන මේ ආයතන ගත්තාම මේ කය යම් කිසි දෙයක් කරන්න ගියාම එයා අවමෙන් කරන්නේ, ඒක එයා සංකීර්ණ කරනවා. ඒක තමයි අපට යම් කිසි දෙයක් අවශ්‍ය වුණාම අවශ්‍ය දේ එයා කරන්නේ, ඒ අවශ්‍ය දේට ගොඩාක් කටයුතු කරනවා. අපට ඉඳ ගන්න තැනක් අවශ්‍ය වුණාම ඇත්තටම දැන් මාකොළව ඉඳ ගන්න බැරිද? මාකොළව නේද මේ ලෝකයේ තියෙන හොඳම පාකුටුව. එහෙනම් අපි ඩග්ගාලා ඒ මාකොළව ඉඳ ගන්න, අපි දුවට දුරගෙන ඈතට ගිහිල්ලා පුටුවක් අරගෙන ඇවිල්ලා ඒ පුටුවට අපි කල්පනා කරනවා මේක තම්බෙන්න පුළුවන්, රත් වෙන්න පුළුවන්, ඒකට හොඳ කපුරු රෙදි කෑල්ලක් දාලා ඒ පුටුවේ ආන්සි වෙලා ඔළුව තියන්න බිත්තිය ඕනේ. එහෙනම් මේ පුටුව බිත්තියට ලං කරලා බලන්න මේ ඉඳගන්න විඳින දුක. එහෙනම් මේ ඉඳගන්න මෙච්චර දුක් විඳිනවා නම් එයාට ඇත්තටම ඉඳ ගැනීම අදහස නැති කරලා ඉඳගෙන ඉන්න එක මීට වඩා යහපත් නැද්ද? එහෙනම් අපි ඉඳගන්න තැන් හොයනවා. සමහර කට්ටිය අපි දැකලා තියෙනවා ධර්මදේශනා කරනකොට ඒක ධර්මශාලාවට මිනිස්සු ඇවිල්ලා හැමතැනම කැරකි කැරකි හොයනවා. අපිට තේරෙනවා අඳුරන කට්ටිය ඇවිල්ලාද කියලාද බලන්නේ නැහැ. එයා තැනක් හොයනවා හොඳට සුවසේ ඉන්න. එයාට කකුල් දිගාරින්න පුළුවන් වෙන්න ඕනේ, ආන්සි වෙන්න පුළුවන් වෙන්න ඕනේ, ඔළුව තියන්න පිටියක් තියෙන්න ඕනේ, ආලපාල කට්ටිය ඉන්න බෑ, වැටුණත් තව කෙනෙක් දෙපැත්තේ ඉන්න ඕනේ ආන්සි වෙන්න. මේ විදිහට යා පාසුකම් ඔක්කොම ටික අදාගෙන තමයි වාඩි වෙන්නේ. ඒ කියන්නේ එයා බණ අහන්න ආපු කෙනෙක් නෙමෙයි, මේ කයට සැප දෙන්න ආපු කෙනෙක්. එහෙනම් මේ විදිහට අපි ඉඳ ගන්න එක පවා වැඩවවා ගන්නවා. එහෙනම් මේ අසකන දිව නාසය සමසිත කියන ආයතන අය පිළිබඳව අපට අවබෝධය අඩුයි, අපට ප්‍රඥාව අඩුයි, අපට මේ පිළිබඳව කිසිම තේරුමක් නැහැ. එහෙනම් මේ ආනාපාන සති භාවනා කරන භාවනා යෝගියා ඔයේ වාඩි වෙලා ඉන්නවා, කිසිම බලාපොරොත්තුවක් නැහැ. හම්බෙන දේ මොනවද කියලා දන්නේ නැහැ. අන්නල වළඳනකොට ලුණු තියෙනවා, ඇඹුල් තියෙනවා, තිත්ත තියෙනවා, කාට තියෙනවා, පැණි රස තියෙනවා, මිරිස් තියෙනවා කියලා මේ රස වර්ග ටික අඳුනා ගන්නවා. මේ රස වර්ග වලින් මේ කයට අදාළ ආහාරය අරගෙන කුසගින්න නිවා ගන්නවා. ඒ විතරක් නෙමෙයි නිින්ද එනකොට උන්වහන්සේ කල්පනා කරනවා නිදාගන්න මොකවත් ඕනේ නිදාගැනීමේ අදාස තමයි ඕනේ. එහෙනම් නිදාගන්න අදාස තියෙනවා නම් ස්ථානයක් අදාළ නැහැ. මේ ස්ථානේ උනත් කොහේ උනත් නිදාගන්න පුළුවන්. එයා මා පොළොවට ඉස තියලා ඇස් දෙක පියා ගන්නවා. බලන්න සුවසේ නිදාගන්නවා. එයාට කොට්ට මෙට්ට ප්‍රශ්න නැහැ. මදුරු දැල් ප්‍රශ්න නැහැ. එයාගේ කකුලට මේ පොරව ගන්න ඕනේ කකුල වා ගන්න ඕනේ කියන ප්‍රශ්න නැහැ. අවුව ප්‍රශ්න නැහැ. වැස්ස ප්‍රශ්න නැහැ. සීතල ප්‍රශ්න නැහැ. එයාගෙන් ඇව්වොත් නිදා ගන්න ඕනේද සීතල නැතුව නිදා ගන්න ඕනේද? නිින්ද ගියාම සීතල ගන්න කවුද? සීතල ප්‍රශ්නයක් නැහැ කියනවා. එහෙනම් පොට්ටයක් ඕනේද ඔළුවට? නැහැ. ඉතින් නිින්ද ගියාම පොට්ටේ සුවේ මට දැනෙන්නේ නැහැ. එහෙනම් මට භුක්ති විඳින්න බැරි එකක් මට ඕනේ නැහැ. ඇයර්ලයිට් එක විතරයි පොට්ටේ මට භුක්ති විඳින්න පුළුවන්. නිින්ද ගියාට පස්සේ පොට්ටේ මට හයිමි. පොට්ටේ මට නැති වෙනවා. හේතුව ඒක කිසිම සුවයක් මට ලැබෙන්නේ නැහැ. එහෙනම් නැති වෙන එකක් මට අවශ්‍ය නැහැ කියනවා. පැදුරක් දෙන්නද කියලා වුවාම මේ පැදුරේ ප්‍රීතිය තියෙන්නේ ඇයර්ලයින් එකට විතරයි. නිින්ද ගියාට පස්සේ පැදුර අමතකයි. පැදුරේ සුවය මට ලැබෙන්නේ නැහැ. ඒ නිසා මට අයිමි හැම දෙයක්ම මං අත්හරින්න ඕනේ. මට හිමි දේවල් මං දන් දීලා අත්හරින්න ඕනේ. එහෙනම් ලැබෙන්නේ නැති දේවල් ලැබෙන්නේ නැති එක ගැන ඉතල සන්තෝෂ වෙනවා. ලැබිච්ච එක දන් දීලා සන්තෝෂ වෙනවා. එයා මේ ලෝකේ ගොඩාක් අල්පේච්ඡතාවෙන් ජීවත් වෙනවා. ඒකයි තපස්වරුන්ට පිළිකර දුන්නාම ප්‍රතික්ෂේප කරන්නේ. එයා ලැබිච්ච දේවල් දන් දෙනවා. නොලැබිච්ච පිළිකර ගැන එයා සන්තෝෂ වෙනවා. ඒකට කලබල වෙන්නේ නැහැ. එහෙනම් යම්කිසි ස්ථානයක අපි හැමෝටම පිළිකර පූජා කරගෙන යනකොට බැරි වෙලාවත් එක නමකට පිළිකරයක් පූජා නොවුනොත් උන්වහන්සේ කල්පනා කරන බලන්න සංඝයාට සලකන්න දන්නේ නැහැ. සංඝයාට උපස්ථාන කරන්න දන්නේ නැහැ. එහෙනම් මෙච්චර වෙලා දානමාන ගත්තේ උපස්ථාන නෙමෙයිද? පාදෝණය කළ වඩායි දෙවියෝ උපස්ථාන නෙමෙයිද? අපි ඉදිරියේ බිම වාඩි වෙලා වැඳගෙන කී උපස්ථාන නෙමෙයිද? මේ තරම් සංවරව ගරු කරලා කතා කළේ උපස්ථාන නෙමෙයිද? එහෙනම් මේ කියන ධර්මයේ ශ්‍රවණය කරලා කීකරුණේ උපස්ථානයක් නෙමෙයිද? බලන්න අර පිරිකර විතරයි එයාට පේන්නේ, වෙන මොකවත් පේන්නේ නැහැ. එහෙනම් මේ විදිහට අපේ අසකන දිව නාසය සමසිතේ දෝෂ කෝටියක් විතර තියෙනවා. මේවා නිර්දෝෂ කරන්න ඕනේ. ලෝභ දේශ මෝහ වලින් මේ ආයතන අය පිරීලා අපේ කටයුතු බහුල වෙලා කාර්ය බහුල වෙලා අපි දන්නවා අපි ශ්‍රමණයන් වශයෙන් සිවුරු පොරවාගෙන ගොඩාක් සන්තෝෂයෙන් අල්පේච්ඡතාවෙන් ඉන්නවා කියලා. අපි ගැන අපි කල්පනා කරලා බලනකොට මේ ඇස අල්පේච්ඡතාවයකින් නැහැ, මේ කන් දෙක අල්පේච්ඡතාවයකින් නැහැ, මේ ගන්ධය අල්පේච්ඡතාවයකින් නැහැ, මේ දිවේ තියෙන රසවල අල්පේච්ඡතාවයක් නැහැ, කායික චර්යාවේ කිසිම අල්පේච්ඡතාවයක් නැහැ. එහෙනම් බලන්න භයානකම ආයතනේ තමයි මේ සිත. මේ සිත තුළ ඇතිවෙන චෛතසිකයෝ මොනතරම් දේවල් පොරබදිනවද කියලා අද තපස් ජීවිතේ අපගේ සිත ගැළඹෙන්න අපගේ භාවනා කාලය මිඩංගු වෙන්න තියෙන හේතුවක් තමයි එකපාරටම භාවනාවේ ඉන්න භාවනා යෝගියාට සිතවිල්ල ආවම සිතවිල්ල ආපු බව එයා දැනගන්නේ. ඒ සිතවිල්ලේ අයිතිකාරයා වෙනවා. ඒ සිතවිල්ල නඩත්තු කරනවා. වෙල මතක් වුණාම යා නියරවල් රැලා, ඒවා නියරවල් ගඳලා, ඒ ලියදු ආලා, ඒවා මඩ කරලා, ඒකට වපුරලා, අස්වැන්න එනකම් මෙතන වාඩි වෙලා ඉඳලා, අස්වැන්න ඇවිල්ලා පීදෙනකම් ඒක දිහා බලාගෙන ඉඳලා, පීදුනාම කපලා අරගෙන ගිහලා විකුණලා මුදල් අරගෙන තමයි යා ගෙදර යන්නේ. මාස 4ක් 5ක් වෙනකන් එයා ඒ වෙලෙන් ගෙදර යන්නේ. අර ගාවුඩ පැලේ ඉඳගෙන ඉන්නවා උල තිබ්බා වාගේ. බලන්න අපිටත් මේ වගේ ප්‍රශ්න තියෙනවා නේද? අපගේ ජීවිතවල භාවනා යෝගිව ඉන්නකොට මේ වගේ සිතිවිල්ලක් ඇවිල්ලා ඒ සිතිවිල්ලෙන් එයාට කල්පනා කරනවා, එතනින් ඊළඟ පියවරට යනවා, තවත් කෙනෙක් එනවා, එයාත් එක්කත් කතා කරනවා, ඕම ඕම මේක අර ලස්සන කතන්දරයක් චිත්‍රපටියක් වාගේ පියවරෙන් පියවරට පෑගානක් මේක මෙනෙහි කරලා පස්සේ තමයි තේරෙනවා බලන්න මම භාවනාවට වාඩි වෙලා කරලා තියෙන අනවශ්‍ය වැඩක්. මම නානා ප්‍රකාර සිතිවිලිත් එක්ක ලස්සන ඊන මවාගෙන නාට්‍යයක් වාගේ මම මේක රඟපාගෙන ගියා. මම කතා කළා, දර පැළුවා, මම ගෙවල් වල වැඩ කළා, මම මේ සංසාරේ අලිදැවිද ගියා, මම භාවනා කරන ගමන් රුවන්වැලිසෑය බණකුත් කිව්වා, එහෙනම් මිනිස්සුන් පානත් කළා, ආරණ්‍ය සේනාසනයකුත් ඇදුවා. බලන්න මන් තරම් මුලා වෙච්ච කෙනෙක් මේ ලෝකේ ඉන්නවද? එහෙනම් මොකද්ද මේකේ ප්‍රශ්නේ? ස්වල්ප වැඩ ඇත්තෙක් නෙමෙයි, එයා බෞල වැඩ ඇත්තෙක්. එහෙනම් එයාට තියෙන්නේ ආස්වාස වෙන බව දැනගෙන, ප්‍රාස්වාස වෙන බව දැනගෙන 100න් ඉන්න. එයා කරලා තියෙන්නේ මොනවද? චෛතසිකයක් මත උනා, ඒ චෛතසිකේ සරණ ගියා, ඒක පැල කරා වතුර දාලා, ඒක එහෙම වුණා මේම වුණා, එහෙම වෙනකොට මම මේම කළා, මේම කරපු නිසා අර කට්ටිය මේම කිව්වා, ඒ කට්ටිය එහෙම කියපු නිසා ඒක මම වෙනස් කළා, මේම කළා, ඒ නිසා මට මේ මේ දේවල් වුණා, ඊට පස්සේ මම එතනින් මෙතනට ගියා. ඕම අපි කල්පනා කරනවා නේද? අපගේ ජීවිතවල කල්පනා කරලා බලන්න මේවා මොනතරම් බොළඳ වැඩද කියලා. එහෙනම් මේ විදිහට මුලා වෙලා නාන ප්‍රකාර සරල දේවල්, ඊනමාන දේවල් කල්පනා කරන බවවත් අපට තේරෙන්නේ නැත්නම් අපේ සිතේ තියෙන උචිපටිපාටනා භාවය හෝ අපේ දක්ෂකම් හෝ අපේ මේ පාරමී ගුණධර්ම හෝ මොකවත් නැහැ. එහෙනම් මේ තාපසතුමා කල්පනා කරනවා මේක නේනම් මේ ලෝකයේ හදන්න තියෙන ලොකුම ප්‍රශ්නය, මේක නේනම් තාපස ජීවිතයේ තියෙන උත්තරීතර මනුෂ්‍ය ධර්මය, මේක හදන්න නැතුව මොනවා හදුවත් වැඩක් නැහැ, මම කැළඹිලාමයි ඉන්නේ, මම අර නිතන් ලිපේ තියෙන කින්දරක් වෙලා. එහෙනම් මිනිස්සු කතා කරනකොට මම කලබලලා, ඒක එහෙම වෙලා පුළුවන්ද, මේක මේම කරලා පුළුවන්ද, සංඝයාට ඕමත් මිනිස්සු කතා කරනවද කියලා ඒ මිනිසුත් එක්ක කලබලලා, ආන්දරුවට අදිමුදිර පීඩනය ඇවිල්ලා නාරවල් පුපුරනවා. බලනකොට මේක අනුන්ගේ ප්‍රශ්න වලට නේද නාර පුපුරලා තියෙන්නේ. එහෙනම් ඒ මිනිස්සු කිව්වාම ඒ මිනිස්සුගේ කට නේද අපිරිසිදු වෙන්නේ, කර්මය ගෙවන්නේ ඒ මිනිස්සු නම් අපි මොකටද උඩපයින්නේ? එනම් බලන්න, අපි මේ ඇයෙන දේවල්, පේන දේවල්, ඇඟෙන දේවල්, සිතන දේවල් ඔක්කම තමන්ගේ කරගෙන අනුන්ගේ ප්‍රශ්නවල අයිතිකාරයා වෙලා අපි අල්ප වැඩවල නිදාස් වෙලා බහුල වැඩකාරී රාජකාරි පවරගෙන අපගේ ජීවිතය අපි කාර්ය බහුල කරලා, එහෙනම් අපිට තේරෙන්නේ නැහැ මං ආවේ මානකම් කරන්න. එහෙනම් මානකම කියන්නේ ස්වල්ප වැඩ ඇත්තෙක් වීම. එහෙනම් මම මොකද්ද බහුල වැඩ ඇත්තෙක් වෙලා? චෛත්‍ය හදන්න මට ආදාසක් තියෙනවා, බෝධිය හදන්න ආදාසක් තියෙනවා, චෛත්‍ය මළුවේ දොරවල් 10කට රත්තරන් වට හදන්න ආදාසක් තියෙනවා, ඒවට රත්තරන් සම්මාදමේ යන්න තියෙනවා, බෝධි කොටුව ලස්සනට හදන්න ඕනි, ඒකට වැලි ගෙන්න පුත්තලමේ යන්න තියෙනවා. දැන් බලන්න මෙයා අල්ප වැඩ කෙනෙක්ද? මෙයා තරම් බහුල වැඩ කෙනෙක් නෑ. මේට වඩා ගී ජීවිතය ගැන කල්පනා කරනකොට අපට පේනවා එයා ගී ජීවිතේ මෙච්චර වැඩ කළේ නෑ, චෛත්‍යයදි වෙන බෝධියදි වෙන ඒවල මළුවලට වැලි ගේන්න ගොරිය අරගෙන ලංකාව පුරා ගියේ නෑ. එයා කාලබීලා ගෙදර ගිටියා, එන රස්සාවට ගිහින් පෑ හතරක් පහක් වැඩ කළා, කීයක් අර හම්බ කරගෙන සරල ජීවිතයක් ගත කළා. ඒ සරල ජීවිතෙත් නිදාස් වෙන්න ඇවිල්ලා එයා ඊට වඩා විශාල වැඩ කොටසක් පවරගෙන, එහෙනම් මේක මානකමක් නෙමෙයි කරන්නේ, මානකම කියන මුවාවෙන් එයා රජකමක් කරන්නේ, රජ්ජුරුවන්ට තමයි ඔච්චර වැඩ තියෙන්නේ. එහෙනම් ශ්‍රමණයා කියන ඒ යාචකයාට වැඩ තියෙන්න බෑ. ඒ යාචකයාට තියෙන්නේ බඩගිනි ආවොත් ඉල්ලා ගන්න, නිින්ද ආවොත් ඔළුව තියලා සැතපෙන්න. එහෙනම් ඒ ඇයලා ඉන්න හැම මොහොතෙම තමන්ගේ අදුපාඩු හදන්න. එහෙනම් මේ දෙක තුනක් නේද මේ යාචකයාට තියෙන්නේ? අද මේ යාචකයාට තියෙන ප්‍රශ්න මොනවද කියලා බැලුවාම මේ ආරණ්‍ය සේනාසනවල් මාලිගා කරන්න විශාල වශයෙන් පිටරටවල තනකොළ ඉටවලා ඒවා කප්පාදු කරලා ඒවට ලස්සන පිට්ටනි හදලා ඒවට තෙල් පෝර ගාලා ඒවා නඩත්තු කරන්න ඕනේ. මාළුකු පොල්පු මල් පෝච්චි අරගෙන ඇවිල්ලා ලොකු ලොකු පැල හිටවනවා. බලන්න පොළවේ පැලේ ඉටෙව්වාම පොළවේ භූගත ජලෙන් එයා ජීවත් වෙනවා. ඒ ජීවත් වෙන්න පුළුවන් අහිංසක සාකටික අරගෙන ඇවිල්ලා මේ පෝච්චේ ඉටෙව්වාම දැන් මේ පෝච්චේ කොයිද භූගත ජලය? මේකට වතුර දාන්න කෙනෙක් ඉන්නපාය, නඩත්තු කරන්න කෙනෙක් ඉන්නපාය. මා පොළවේ යාට ඕන තරම් කෑම තියෙනවා, එයා ඒව අවශෝෂණය කරගෙන ජීවත් වෙනවා. මේ පෝච්චියට කෑම අඩුයි, එහෙනම් පෝර දාන්න ඕනේ. එහෙනම් ශ්‍රමණයා ජීවිත කාලෙම අර දරුවෝ නඩත්තු කරනවා වාගේ මල්ගස් නඩත්තු කරනවා. එහෙනම් ගෙදර ළමයි පෝෂණය කළා, මෙතන මල්ගස් පෝෂණය කරනවා, දෙකම එකයි මේ. එහෙනම් අපි අම්බ කරලා ඒ දරුවන්ට දීලා කාලයේ ශ්‍රමයේ විවිධක් කරලා ජීවිත කාලෙම ඒගොල්ලෝ රැකගත්තා. එහෙනම් අපට අම්බෙන පිරිකර ටික විකුණලා ඒ පිරිකර වලින් අම්බෙන මුදලෙන් මේකට මල් හැදෙන්න වෙනම පෝර, ගා හැදෙන්න වෙනම පෝර, ගයේ පත්‍ර කොළවෙන්න වෙනම පෝර, රෝගවලට වෙනම බේ. දැන් බලන්න අර දරුවෙක් නඩත්තු කරන වාගේ එකක් වෙලා නේද? වෙලාවට වතුර දෙන්න ඕනේ, වෙලාවට මේක පසබුරුල් කරලා පෝර දාලා මිශ්‍ර කරන්න ඕනේ, උදේ අවශ්‍ය මෙයා පරිස්සම් කරන්න ඕනේ. දැන් බලන්න මෙයා දරුවෝ ඉන්න පියෙක් නේ. එහෙනම් මේ විදිහට අපගේ ජීවිතය අපි සංකීර්ණ කරගෙන ශ්‍රමණ ජීවිතය අපට අමතක වෙලා අපි නැවත ගී ජීවිතයටත් වඩා කාර්යබහුල ජීවිතයක් ගත කරනවා. ළමයි දෙන්නෙක් අපට නඩත්තු කරගන්න බෑ, අතර දෙනෙක් නඩත්තු කරගන්න බෑ. ජීවිත කාලෙම කැප වුණා. දැන් ඉන්නවා ළමයි 85. එහෙනම් ළමයි දෙන්නකොට කෑම දෙන්න, පිඟන් දෙකට බත් බෙදන්න විනාඩි 10යි ගියේ. අද මල්ගස් 100කට වතුර දාන්න පැය කීයක් යනවද? එහෙනම් අතන විනාඩි 10යෙන් අපිට නිදාස් වෙන්න පුළුවන්කම තිබුණා. මෙතන උදේ 7ට පටන් ගත්තාම දවල් 10 වෙනකම්ම මල්ගස් වලට පොර දානවා, වේලිච්ච කොළ අවුලනවා, ඒ වතු ගන්නවා, වතුර දානවා, තැන් මාරු කරනවා, එවන තින කට්ටිය අවුවේ තිනවා, අවුවේ තින කට්ටිය එවන තිනවා. බලන්න මෙයාට වෙලා තියෙන වැඩේ මොකද්ද කියලා. එහෙනම් මේක තමයි මේ ශ්‍රමණ ජීවිතය අපි අවබෝධ කරගන්න ඕනේ. සෑම තප්පරයක් ගානෙම අපේ අඩුපාඩු ඇදෙන්න ඕනේ. සෑම තප්පරයක් ගානෙම ආයතන අයේ වැඩ අඩු වෙන්න ඕනේ. වැඩ අඩු වෙන්නේ නැත්නම් ඒක මාන ජීවිතයක් නෙමෙයි. වැඩ වැඩි වෙනවා නම් එයා පවත්තන ජීවිතයේ භික්ෂු ජීවිතයක් නෙමෙයි, ජී ජීවිතයක්. එහෙනම් සෑම තප්පරයක් ගානෙම අපේ සියලෝම විස්තර කල්පනා කරලා බලන්න ඕනේ. අපගේ ජීවිතය චර්යාව පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. එහෙනම් ආස්වාස වෙන බව දැනගෙන ඉන්න, ප්‍රාස්වාස වෙන බව දැනගෙන ඉන්න ඒ භාවනා යෝගී උත්තමයා දැනගත්තා මගේ වැඩ නිමා වෙනවා, මං ඉස්සරට වඩා ගොඩාක් නිවිලා, ඇයි මගේ වැඩ ගොඩාක් අල්ප වෙලා තියෙන්නේ, ස්වල්ප සිතිවිලි ඇවිල්ලා තියෙන්නේ, පටු සිතිවිලි මට ඇති වෙන්නේ, එහෙනම් මගේ ඔළුව අවුල් වෙලාද නැහැ, දැන් තමයි ඔළුව නිදාස් වෙලා තියෙන්නේ. එයාට දීර්ඝ කාලීනව සැලසුම් කරන්න බෑ. අනාගතය ගැන හිතලා දැන් දුක් වෙන්නේ නැහැ. අතීතයේ වෙච්ච දේවල් ගැන හිතලා කලබල වෙන්නේ නැහැ. එයා අතීතයේ වෙච්ච දේවල් ඉවරයි. ඒක ඒ විදිහට වෙන්න තිබුණා, ඒක වුණා, සන්තෝසයි කියලා ඒක බාර ගන්නවා. අනාගතයේ කර්මයට අනුව ඒකත් වෙයි. වෙන්න තියෙන හොඳම දේ යාපත් දේ වෙයි. ඉතින් වෙනද දවසේ දැනගමු ඒක මේක තමයි වෙන්න තිබිලා තියෙන්නේ, ඒක වුණා කියලා. වෙන්න කලින් මොකටද අපි නිකන් බොරුවට කලබල වෙන්නේ කියලා ඒකටත් එයා සන්තෝෂයෙන් බාර වෙනවා. බලන්න වර්තමානයේ ඇති වෙන සෑම දෙයක්ම එයා විරුද්ධ වෙන්නේ නැහැ. එයාට ඕන විදිහට වෙනස් කරන්නේ නැහැ. වෙන්න තියෙන දේවල් උඩ ලස්සනට වෙනවා, කර්මානුරූපිය සුදුසු දේ වෙනවා. එහෙනම් ඒ දේවල් සුදුසු ලෙස වෙනවා නම් මම කවුද ඒක වෙනස් කරන්න? එහෙම වෙනස් කරන්න ගියොත් සුදුසු පුද්ගලයා වෙන්නේ මමයි, කර්මය සුදුසුයි මට ලැබෙන්න. එහෙනම් මේ කාරණා දැනගෙන අපගේ ඇසකන දිව නාසය සමසිත කියන මේ ආයතන අය තුළින් ගොඩාක් අල්ප වැඩ ඇත්තෙක් වෙන්න ඕනේ. අපගේ ජීවිතය තුළ කිසිම සිතවිල්ල පෝෂණය කරන්න එපා. ඒ සිතවිල්ල පෝෂණය කරලා ඒ සිතවිල්ලේ මුරකාරය වෙන්න එපා. ඒක නඩත්තු කරන දෙමව්පියෙක් වෙන්න එපා. එහෙනම් මේ සිතවිලි ඇසකන දිව නාසය සමසිත වලින් ක්‍රියාවන් බවට පත් වෙනවා. මේ ක්‍රියාවන් තමයි අද අපේ ජීවිතයේ නැවත උත්පත්තියට භවයක් හදන්නේ. මේ සිතවිලි තමයි, මේ වචන තමයි, මේ ක්‍රියාවල් තමයි අද මෙච්චර දුකට හේතු වෙලා තින්නේ. එහෙනම් දවස ගානේ වචන අඩු කරන්න. අද දවසේ කතා කළේ වචන 100යි. එක දවසේ 95ක් කතා කරන්න, 95න් සීමා කරන්න. තුන්වෙනි දවසේ 90ට කරන්න. එහෙනම් ඊළඟ දවසේ 75න් කොමරි මේ දවස ගෙවන්න. වචන 50කින් දවසක තුල වැලකටයුතු ඔක්කොම නිමා කරන්න. ඕමෝම ගිහිල්ලා දවසකට වචන 5කින් ජීවත් වෙන්න පුළුවන් නම් ආයතන 6ක් තියෙනවා. එක ආයතනයකට එක වචනයක් කතා කරලා නැහැ. එයා පයෙන් එයාගේ ජීවිතේ ගත කරනවා. එහෙනම් ස්වල්ප වචන ඇත්තෙක් වෙන්න ඕනේ, ස්වල්ප දකින්නෙක් වෙන්න ඕනේ, ස්වල්පෙන් ශ්‍රවණය කරන්නෙක් වෙන්න ඕනේ, ස්වල්ප කටයුතු ඇත්තෙක් වෙන්න ඕනේ, ස්වල්ප සිතිවිලි ඇත්තෙක් වෙන්න ඕනේ, ස්වල්ප සාකච්ඡා ඇත්තෙක් වෙන්න ඕනේ. බලන්න තථාගතයන් වහන්සේගේ මංගල කරුණ නේද මේවා? එහෙනම් අපගේ ජීවිතයට පුරුදු කරන්න තියෙන උත්තරී මනුස්ස ධර්ම නේද මේවා? එහෙනම් ඇයි අපගේ ජීවිතේ අපි මේවා පුරුදු කරන්නේ නැත්තේ? මේවට අවධානම යොමු කරන්නේ නැත්තේ ඇයි? අපගේ ලබාපු මිනිසත් භවයේ සම්පූර්ණ කරගන්නට ආර්ය මහා සංඝ රත්නය, එහෙනම් ඒ කුල පුත්‍රයෝ පුරුදු කරා වූ උත්තරී මනුස්ස ධර්ම මේ ලෝකේ කෝටි අපිතර තියෙද්දී ඇයි මේවා අපේ ගතිගුණ බවට පත් කරගන්නේ නැත්තේ? අපේ චරිත බවට පත් කරගන්නේ නැත්තේ? වඩ වඩා මේක ප්‍රගුණ කරලා ඒ 80 ශ්‍රාවකයන් එක්ක ගින් සමාසනේ වාඩි වෙන්න පුළුවන් විදිහට ප්‍රඥාවෙන් මෝරන්නේ නැත්තේ ඇයි? සංගුණ වලින් අපි සම්පූර්ණ වෙන්නේ නැත්තේ ඇයි? අටපුරුෂ පුද්ගලයා කියන පුද්ගලයන් 8 දෙනාගෙන් එක්කෙනෙක් වෙන්න වෑයම් කරන්නේ නැත්තේ ඇයි? එහෙනම් කල්පනා කරලා බලනකොට අපගේ ජීවිතයේ තීරණ අපේ අතේ තියෙනවා. අපිට කරන්න තියෙන වැඩ කොටස් අපේ අත්වලට අපිට දීලා අපට පැවරිලා එහෙනම් අපි ආස්වාස කරන බව දැනගෙන ප්‍රාස්වාස කරන බව දැනගෙන චිත්තානුපස්සනාවෙන් ජීවත් වෙනකොට අන්න බලන්න බාහිර සිතුවිලි අඩු වෙනවා, අනවශ්‍ය සිතුවිලි අඩු වෙනවා, පේනේවා, ඇහෙනේවා, අඟෙනේවා හැම එකක්ම ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා පංචකාමයන් වලට ගෝචර වෙන ආයතන පහේ කටයුතු අඩු වෙලා සීමා වෙලා නැති වෙලා යනවා. චෛතසිකයේ විතර තමන් පිළිබඳ තමන්ම 100ෙන් ඉන්නවා. එක ආයතනයේට මේ භවයේ සීමා වෙනවා. එහෙනම් ආයතන 6ක් තිබුණා, විශාල රාජකාරියක් මං කළගෙන ගියා. දැන් එක ආයතනයකින් එක රාජකාරියක් කරනවා. ඒක තමයි එහෙම කෙනෙක් ඉන්න බව දැනගෙන ඉඳීමේ රාජකාරිය. එහෙනම් අපි අල්ප වැඩ ඇත්තේ වෙන්න ඕනේ, ස්වල්ප කටයුතු ඇත්තේ වෙන්න ඕනේ, අල්පේච්ඡතාවයේ ශ්‍රමණේ වෙන්න ඕනේ. එහෙනම් අද ඉඳලා මේ අල්පේච්ඡතාවයේ කියන ඒ ಗುಣධර්මය අපේගේ චරිතය බවට වඩමු. එහෙනම් ස්වල්ප කටයුතු වල නිරත වෙමු. පේන දේවල් වල කිසිම දෙයක් වවා ගන්න එපා. ඒවට තෙල් පොර ගාලා පැල කරන්න එපා. ඒවට මුරකාරයෙක් වෙන්න එපා. ඒවා සංවර්ධනය කරන්න එපා. ඇයින දේවල් සංවර්ධනය කරන්න එපා. ඒවට මුරකාරයෙක් වෙන්න එපා. ඒවා මොකද්ද, ඇයි එහෙම කිව්වේ, ඇයි එහෙම කියන්නේ, හේතුව ඒක කිව්වොත් මොකද්ද වෙන්නේ, එයා මොනවද බලාපොරොත්තු වෙන්නේ, ඕම එයාගේ ඒ වචන වලට සරණ යන්න එපා. කියන කෙනාගේ ප්‍රශ්නය එයා ඒක විසඳ ගනී. ඇයින බව දැනගෙන උත්තරයක් තිබුණොත් දෙන්න, නැත්නම් ඒක නිකන් ඉන්න සද්දේ වාලා දාලා. එහෙනම් මේ විදිහට කණෙන් අපි ස්වල්ප වැඩ ඇත්තෙක් වෙමු, ඇස් වලින් පේන දර්ශන වලින් ස්වල්ප වැඩ ඇත්තෙක් වෙමු, මේ ගන්ධය නිසා ඇතිවෙන්නා වූ චෛතසික වලින් ස්වල්ප වැඩ ඇත්තෙක් වෙමු, මේ වචන වලින් ඇති කරන්නා වූ ලෝභ දේශ මෝහ කියන කර්ම වල ස්වල්ප වැඩ ඇත්තෙක් වෙමු, මේ චර්යාව උදේ ඉඳලා රෑ වෙනකම් ඇසිරෙනවා, කටයුතු වල නිරත වෙනවා, ස්වල්ප වැඩ ඇත්තෙක් වෙමු, මේ චෛතසිකයේ සෑම තප්පරයක් ගානේ කෙලෙස් 1500ක් තර නිර්මාණය කරන්න දක්ෂයි, ඒක තුළින් මේ චෛතසික වලින් ස්වල්ප වැඩ ඇත්තෙක් වෙමු. අපි ඇත්තටම ශ්‍රමණ ජීවිතයට අද ඉඳලා සමවදිමු. මම අල්පේච්ඡතාවය තුළ ජීවත් වෙන, මම යාචකෙක්, මම ශ්‍රමණයෙක්, හැමදේම නැති වෙච්ච තුන් සිවුරට පාත්‍රයට සීමා වෙච්ච, කිසිම තැනක් නැති, කිසිම දෙයක් නැති, කිසිම සරණක් නැති අතරමං වෙච්ච අබ්බගාතයකට සමානයි. මට මොකවත් නැහැ, මට සරණ මං විතරයි. එහෙනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, අපිට අර්ථ තියෙනවා, මේක තියෙනවා, විහාරාධිපතිකම තියෙනවා, යානවාන තියෙනවා, අපේ ගිනුමේ සල්ලි මෙච්චරක් තියෙනවා කියලා අපි ලෝක නඩත්තු කරනවට වඩා එකක් කල්පනා කරලා බලන්න, තමන්ගේ අඩුපාඩු හදාගන්න තමන්ට තමන් පීඩ වෙන්න බැරි නම්, තමන් ලබාපු මිනිස්සුත් භවයේ දුක නිවා ගන්න තමන්ට උදව් කරන්න තමන්ට බැරි නම්, මේ ගිනුමෙන් ඇති වැඩේ මොකද්ද, මේ විහාරාධිපතිකම ඇති වැඩක් මොකද්ද, මේ යකඩ කුට්ටියේ වාන කබලේ ඇති වැඩක් මොකද්ද? එහෙනම් මේ සත්‍ය දකින්න, අපගේ ජීවිතයේ මුලා වෙලා තියෙනවා. මායයා අපේ කය තුළ ජීවත් වෙනවා. එයා සම්පූර්ණ ස්ථීර වශයෙන්ම ගෙවල් ලදාගෙන පදිච්චි වෙලා. එහෙනම් මේ මාර සේනාව පළවා අරින්න අපි උත්තරී මනුෂ්‍ය ධර්ම අපේ ජීවිතය තුළට පදිච්චි කරවන්න ඕනේ. සද්ධර්මය අපගේ ජීවිත තුළට ගෙනල්ලා ගෙවල් ලදලා ඒක විහාරස්ථානය තුළ සද්ධර්මය පදිච්චි කරන්න ඕනේ. මේ බඹයක් විතර උස තියෙන මේ කය තථාගතයන් වහන්සේ ජීවත් වෙන ජීවමාන භාග්‍යතුන් වහන්සේට පූජා කරන විහාරස්ථානයක් බවට පත් කරන්න ඕනේ. ඇස කන දිව නාසය සමසිත කියන මේ ආයතන අයම තථාගතයන් වහන්සේගේ පූජා භාණ්ඩ බවට පත් කරන්න ඕනේ. සද්ධර්මය බලන, සද්ධර්මයේ ඇයෙන, සද්ධර්මයේ ස්පර්ශ කරන, සද්ධර්මයේ කතා කරන, සද්ධර්ම කටයුතු වල නිරත වෙන, ලෝකෝත්තර නිර්වාණ දේවල් විතරක් සිතන පූජා භාණ්ඩ බවට පත් කරන්න ඕනේ. එහෙනම් මේ පූජා භූමියට කිසිම මාරයෙකුට ඇතුල් වෙන්න බෑ. මේ පූජා භූමිය කෙලසන්න කිසිවෙකුට දක්ෂකම් නැහැ. අපි ඊට වඩා දක්ෂයි, උජුපටිපන්නයි, අවංකයි, නියතමානී. එහෙනම් මේ ගුණධර්ම වලින් මේ බඹයක් විතර උස තියෙන කය අද ඉඳලා අපි විහාරස්ථානයක් කරමු. තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ බුදුමැදුර බවට පත් කරමු. මේ ඇස කන දිව නාසය සමසිත මට අයිති නෑ. මම පැවිදි වෙනකොට මේ හැම දෙයක්ම මම ශාසනයට පූජා කළා. එහෙනම් මේ පූජා කරපු පූජා භාණ්ඩවල දෝෂ තියෙනවා. රාග ද්වේෂ මෝහ කියන මේ දෝෂ තියෙන නිසා පූජාව තාම පූජා වෙලා නෑ. ඒවා මල්ලාසනයේ මත තියන්න බෑ. ඒවා මිනිමල්, ඒවා කනත්ය ඇදෙන ඒවා. එහෙනම් මේකට ලස්සන පිච්ච මල් තියන්න ඕනේ, අරලිය මල් තියන්න ඕනේ, නිල් මානෙල් මල් පූජා කරන්න ඕනේ. එහෙනම් මේ බුදුමැදුරතුල පූජා කරන්න සුදුසු පූජා භාණ්ඩ වශයෙන් අසකන දිව නාසය සමසිත සකස ගන්න ඒවා පැන්දෝණය කරලා පිරිසිදු කරලා ඒක සද්ධර්මයේ කමඨාන් වලින් ඒක නිරෝධ කරලා ඒක ලොබෝම ලස්සන පූජා භාණ්ඩ වශයෙන් මේ බුදුමැදුරට පූජා කරන්න මගේ ඇස මට හදාලා නැහැ. ඒ නිසා මෙයාව කෙලෙස් වලට ගොදුරු කරන්න මට අයිතියක් නැහැ. මගේ කට මේ පැවිද්දාගේ කට අයිති ශාසනයට ශාසනයේ කටින් මට කැත කතා කියන්න අදහසක් නැහැ. මට අවසරයක් නැහැ. එහෙනම් එහෙම කල්පනා කරන්න මේ කය මම පැවිදි වෙනකොට ගෞතම බුදුහාමුදුරන්ට පූජා කළා. ශාසනයට කැප කරපු මේ කයෙන් අනවශ්‍ය විදිහට ලෝභ දේශ මොහ රාග කරන්න බෑ. කාමයේ වරදව ඇසිරෙන්න බෑ. ඒ අයිතිය මට නැහැ. මම මේක පූජා කරපු කයක්. එහෙනම් ඒ විදිහට ිතන්න මේ කන මගේ නෙමෙයි. මේක සාසනයේ කණක්. තථාගතයන් වහන්සේට පූජා කරපු කණක්. මේකෙන් ඕපාදූප ආන්න බෑ. සම්පප්පලාපා පර්සාවාච පිසුනාවාච ශ්‍රවණය කරන්න බෑ. හේතුව මේ කන මගේ නෙමෙයි බුදුහාමුදුරන්ගේ. එහෙනම් මේකේ යහපත් දේවල් විතරයි මම ආන්නේ කියලා මේම ප්‍රතිපත්ති හදන්න. මගේ කන මට ඕන දේ ආනවා. මගේ කය මට ඕන විදිහට කරනවා කිව්වාම එයා ස්වල්ප වැඩ ඇත්තෙක් නෙමෙයි. එයා බහුල වැඩ ඇත්තෙක්. එයා මේ සසරේ නැවත නැවත දුක් විඳින්න හේතු සම්පාදනය කරන කෙනෙක්. එනම් කල්පනා කරලා බලන්න මේ ಗುಣධර්මයේ මොනතරම් ශ්‍රේෂ්ඨ ಗುಣධර්මයක්ද. අපිව නැති කරලා අලුත් ශ්‍රමණයේ උපදවන ಗುಣධර්ම අපගේ ජීවිතය වෙනස් කරන්නට දක්ෂ මානසික සිටිවිලි. එනම් මේ සිටිවිලි අපි ಗುಣධර්ම වශයෙන් වඩනකොට මේ සිටිවිලි වලට පුළුවන් අපේ චරිතය පිරිසිදු කරන්න. මේ බබයක් විතර උස තියෙන කය තථාගතයන් වහන්සේගේ විහාරස්ථානයන් පූජා ස්ථානයක් වඩ පත් කරන්න පුළුවන්. මේකේ මල්ලාසන තියෙනවා. මේ මල්ලාසනට අමතර පෑන් පාවිච්චි කරන්න පුළුවන් තැන් තියෙනවා. සුවඳ දුම් තියෙනවා. ආලෝක තියෙනවා. බලන්න මේ බඹයක් විතර උස තියෙන මේ බුදුමැදුර තුල ආලෝකයේ නේද මේ ඇස් දෙක. එහෙනම් මේකේ තුල පිරිත් සජ්ජායනා කරනවා. ඒක නේද මේ කන් දෙක ශබ්දය. බලන්න සුවඳ දුම් පූජා කරනවා. ඒක නේද ගන්ධය මේ නාසය. එනම් බුදුන් වදින ගාථා කියනවා. ඒක නේද මේ ශබ්දය මේ කට. එනම් මල්ලාසනේ නේද මේ කය. එනම් බලන්න උන්වහන්සේගේ විහාරස්ථානයේ නේද මේ සිත. එනම් එතන තියෙන සියලුම පූජා භාණ්ඩ මේ බඹයක් විතර උස තියෙන කයේ තියෙනවා. එනම් මේක අපිරිසිදු කරන්න එපා. තථාගතයන් වහන්සේට කැපවෙච්ච මල්ලාසනේ මල් පූජා කරන්න කැත කරන්න එපා. ඒක මල මූත්‍රා දාන්න එපා. එනම් තථාගතයන් වහන්සේගේ ආලෝක පූජාව තථාගතයන් වහන්සේගේ විහාරස්ථානයේ ආලෝක කරන ඇස් දෙක කිලුටු කරගන්න එපා. අඳුරු කරගන්න එපා. ద్వේෂයෙන් විනාශ කරන්න එපා. ඒ ආලෝකයට හොඳ වටිනා තෙල් දාලා ඒක පත්තු කරන්න. මේ ආලෝකය මේ ලෝකෙ දිහා බලනකොට සුන්දරව දකින්න හේතුව අඳුර අයින් වෙන්න ඕනේ. ආලෝකය වැඩි වෙන්න ඕනේ. අපි කරන්නේ මොකද්ද? අඳුර වැඩි කරනවා. පාන නිවා දානවා. කයේ පාන නම් ඇසය කියලා කතාවක් කියනවා පඬිවරු. එහෙනම් මේ කයේ පාන ඇස නම් ඒ පානේ ඒ පාන දල්වන්නේ කාටද? ගෞතම තථාගතයන් වහන්සේට. එහෙනම් අද ඉඳලා අපේ මේ බඹයක් විතර උස තියෙන කය තුළින් අපි බුද්ධ පූජා පවත්වමු. මේ විහාරස්ථානයේ විහාරස්ථානයක් වශයෙන් පිරිසිදු අපි නඩත්තු කරමු. සෑම තප්පරයක්ම මේ කය දිහා බලනකොට මේක පූජනීය වස්තුවක්. ඇයි මේක පූජනීය උනේ? සබ්බ දුක්ඛ නිස්සාරණ නිබ්බාන සච්චිකරණ තාය ඉමං කියන ගාථාව කියනකොට මේ ගී කය සාංගික කයක් වුණා. තථාගතයන් වහන්සේගේ ශාසනයට මේක පූජා වුණා. තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අයිතියට බුද්ධ ප්‍රමුඛ සංඝයාට මේක අයිතිය පැවරිලා මේ කය මගේ නෙමෙයි, මේ ආයතන මගේ නෙමෙයි, මට මේව ආයෝජනය කෙරුවොත් මේක අදින්නා දාණය. ඇයි මේ කයෙන් මේක කරන්න කාගෙන්ද අවසර ගත්තේ? මේක ශාසනයට පූජා කරපු කයෙන් මේක කරන්න මේ කය නැවත අපේ අතට ගන්න එපාය. එහෙනම් මෙයා මේ කය අනවසරයෙන් නැවත අරගෙන පූජා භාණ්ඩයේ එයා සතු කරගෙන අදින්නාදනට අවුවෙලා වස්තුවක් විනාශ කරලා තථාගතයන් වහන්සේට පැවරපු පූජා කරපු පූජා භාණ්ඩයකින් අනවශ්‍ය දෙයක් පාවිච්චි කරලා එයා මේ ශාසනය නිඳා කරනවා, අපාස කරනවා, භාග්‍යතුන් වහන්සේගේ ගෞරවයට කැළලක් කරනවා. එහෙනම් මේ කටින් අපි මොනවාර්ධයක් කතා කළොත් මේ පූජනීය කට ශාසනයට පූජා කරපු කට අපි අනවශ්‍ය විදිහට පාවිච්චි කරලා පූජා භාණ්ඩ අපට අනවශ්‍ය විදිහට ගන්න බෑ. අපේ අතට ඒකට අපට අවසර නැහැ. එහෙනම් ධර්මයේ විතරක් කතා කරන්න ඕනේ. අපේ ඇස් දෙක පූජා කරපු ඇස් දෙකක් නම් අපට මේ ලෝකයේ අනවශ්‍ය දේවල් බලන්න අවසර ගන්න බෑ. ඒතුව භාග්‍යතුන් වහන්සේගෙන් අවසර ගන්න ඕනේ මේ රාවයක් තියෙනවා මේක බලන්න මට අවසර දෙන්න භාග්‍යතුන් වහන්සේ. ඒතුව මං අවුරුදු පහකට කලින් මගේ ඇස් දෙක ඔබ වහන්සේට පූජා කළා. ඔබ වහන්සේගේ ශාසිත කැප වෙලා මේක. එහෙනම් මට මේක බලන්න ඕනේ නැවත මට ඇස් දෙක දෙන්නයි කියලා පූජා කරපු දේ නැවත ඉල්ලා ගන්න ඕනේ. ඒක මොනතරම් ලැජ්ජ නැති වැඩක්ද? අපි සංඝයාට එහෙම නැත්නම් ශාසිතයට පූජා කරපු දේක් නැවත ගන්නවද? එහෙම ගන්නෙ නෑ. එන එහෙම අරගෙන බැලුවොත් තමයි අපිට බලන්න අවසරය තියෙන්නේ. එහෙම නැත්නම් පූජනීය වස්තුවක් තුළින් අපිට මේ රාගය, ద్వේෂය, මෝහය බලන්න අවසර නැහැ. එහෙනම් මේ විදිහට මේ බඹයක් විතර උස තියෙන මේ කය තුළ අල්පේච්ඡතාවයේ දකිමු. මේ බඹයක් විතර උස තියෙන කය තුළ තියෙන ධර්මතාවයේ දකිමු. මේ විහාරස්ථානයේ දැන් මේ මොහොතේ ඉඳලාම හොඳට පිරිසිදු පැන් දාලා ඕදලා පිරිසිදු කරලා මේ පූජා භාණ්ඩ හොඳට පිළිමැදලා මේවා හොඳට පියදාලා මේවා තුළට ලස්සනට තෙල්වක් කරලා මේක ආලෝකමත් කරන්න, මේ සුවඳ දුම් පූජා කරන්න, මේ ගිලම්පස පූජා කරන්න, මේ මාසනේ මත මල් පුත්‍ති තබලා අදහිඳලා බුදුන් වඳින්න. මේ කය තමයි මගේ ලෝකෝත්තර විහාරය. තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ වැඩවාසය කරන ස්ථානය තමයි සිත. එනම් මේ ආයතන අයම උන්වහන්සේට කැපවෙච්ච පූජා භාණ්ඩ. පූජා වේවා, පූජාම වේවා. මම තථාගතයන් වහන්සේට පූජා වෙලා මේ සීවරය මගේ කරට දැම්මාම, කරපටිය බැඳාම මම ශාසනයට කැපවෙච්ච පූජනීය වස්තුවක්. මේ පූජනීය වස්තුව කිසිම මොහතක මං කෙලසන්නේ, අපිරිසිදු කරන්නේ, නිඳිත කරන්නේ, මේ ශාසනයට අගෞරවයක් වෙන විදිහට සාංගික දේපළවල් මම විනාශ කරන්නේ, මං සතු කරගන්නේ. පූජා දේවල්, සාංගික දේවල් භුක්ති විඳීමේ අයිතිය මට නැහැ. මේ මානසිකත්වය අදාගෙන ඇසකලන දිවනාසයේ සමසිත ඇති කරන්නා වූ සෑම චේතනාවක්ම ඇති වෙන බව දැනගන්න නඩත්තු කරන්න යන්න එපා. ඒවා සංවර්ධනය කරන්න යන්න එපා. ඒකේ මුරකරුවෝ සිරකරුවෝ වෙන්න යන්න එපා. ඒ සිටිවිලි වල කැපකරුවෝ වෙන්න යන්න එපා. එහෙනම් ඒ ආස්වාස වෙන බව දැනගෙන ඉන්න, ප්‍රාස්වාස වෙන බව දැනගෙන ඉන්න තාපසතුමා තේරුම් ගත්තා මේක විශාල ධර්මතාවයක්. අද මං කල්පනා කළා මේ ආස්වාස ප්‍රාස්වාස කරන්න පටන් අරන් දැන් මාස 6ක් විතර වෙනවා. දැන් මං ගොඩාක් සතුටින් ඉන්නවා. ප්‍රශ්න මොකවත් නැහැ. විවේකයි. මේ සුවයට මොකද හේතුව කියලා බලනකොට මේකේ අභිරහස මෙච්චර සංකීර්ණ කතන්දරයක්. එනම් මේ සිත නිතරම එක අරමුණක තියෙනකොට එයා පොඩ පොඩ වැඩවලින් නිදහස් වෙලා ස්වල්ප කටයුතු ඇත්තෙක් බවට පත් වෙනවා. එහෙනම් අපගේ ජීවිතයේ එක අරමුණක තිබි මේ මානකමේ සඵලභාවය, සුන්දරත්වය. එහෙනම් සෑම මොහොතකම චිත්තානුපස්සනා වඩන්න, දවසකට වචන පහක් කතා කරන්න, ඒ වචන පහෙන් දවස ගෙවන්න, දවසකට සිද්ධි 10ක් බලන්න, ඒක අට කරන්න, පහ කරන්න, එක සිද්ධියක්වත් බලන් නැති මට්ටමට මේ ඇස හදන්න. හැබැයි ඇස් දෙක වාලද නැහැ. පැය 20ක් ඇහැරලා ඉන්නවා. මොකවත් බලලා නැහැ. ඒ කියන්නේ යා ඒ බලපු දේවල් වලට ඇලිලා ගැටිලා බැඳිලා නැහැ. කර්ම හදාගෙන නැහැ. එහෙනම් මේ විදිහට ආයතන 6 තුලින්ම ස්වල්ප කටයුතු වෙන කමඨාන පුරුදු කරමු. මේ ආයතන 6 තුලින්ම ශ්‍රමණයෝ බී කරමු. මේ ආයතන 6 තුලින්ම අපි තථාගතයන් වහන්සේගේ සරණාගතය වෙමු. මේ පූජා භූමිය, මේ විහාරස්ථානය, මේ පූජා භාණ්ඩ ටික අද ඉඳලා අපි පරිස්සම් කරමු. පූජනීය භාවය ආරක්ෂා කරමු. එනම මේ නිර්වාණ පණිවිඩය, මේ කමඨාන, තථාගතයන් වහන්සේගේ මහා අනුකම්පිත පාරමිතා දේශනය අද අපට විශාල ශක්තියක් ධෛර්යයක් වුණා අපේ මාන ජීවිතය සම්පූර්ණ කරන්න, අපගේ ජීවිතයේ සඵල ප්‍රතිඵල ලබන්නට විශාල ආයෝජනයක් වුණා. එනම මේ ධර්ම දේශනාව, මේ ආනාපාන සූත්‍රය තුළින් සැඟවිලා තිබුණු ධර්මතාවය අපගේ චරිතය බවට පත් කරමු, අපගේ ගුණධර්ම බවට පත් කරමු. සෑම මොහොතක් තුළම මේක වඩමු. සෑම තප්පරයක් තුළම මේක සීකරමු. මේ කය මගේ නෙමෙයි, මේක තථාගතයන් වහන්සේට පූජා වෙලා, මේ කට මගේ නෙමෙයි, මේ කැත කතා කියන්න මට අවසර නැහැ, මේක භාග්‍යතුන් වහන්සේට පූජා වෙලා, මේ පූජා භූමිය අපිරිසිදු කරන්න බෑ, මේ විහාරස්ථානේ අපිරිසිදු කරන්න බෑ, මේ පිළිබඳව සීය වඩමු, චිත්තානුපස්සනාවෙන් පසුවෙමු. එහෙනම් මේ අලුයම පාන්දර මේ ශ්‍රවණය කරපු මේ ධර්මය අපගේ නිවන් මාර්ගයේ බවට බේපත් වේවා, අපගේ කමඨාන බවට පත් වේවා. මේ ආයතන හයත් තුළ තිබෙනා වූ සියලෝම අඩුපාඩු අදාගෙන ඒකාන්ත වශයෙන්ම මේ භවයේ මාර්ගඵල නිවන් අවබෝධ කරගන්නට මේ නිර්වාණ පණිවිඩය කමඨාන අප සියලු දෙනාටම හේතු වේවා, වාසනාම වේවා කියලා සාදුකාරයක් දෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි.